ගරු අශෝක අබේසිංහ මන්ත්‍රීතුමා විනාඩි 9යි.
ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම නීති විරෝධී විසර්ජන පනතක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ තියෙන අවස්ථාවේ නීති විරෝධී වුණත් කතා ගන්න අවස්ථාවක් ලැබීම පිළිබඳ සන්තෝෂ වෙනවා. ඒකට මම කනගාටු වෙනවා. උගත් නීතිඥ මහත්වයෙක් මේ මට ඉස්සෙල්ලා කතා කළා අපේ සිරි ප්‍රේමචන්ද මහත්තුමා. එතුමා විවස්ථාව වැරදි ලෙස අර්ථකථනය කරමින් කතා කිරීම පිළිබඳව 153 අනුව්‍යවස්ථාව කොහොමත්ම නැහැ. ජනාධිපතිතුමාට පුළුවන් පාර්ලිමේන්තුව විසිරවීම පස්සේ නැවත කැඳවන දිනේ සිට මාස 3ක් ඉදිරියට තමයි අනුමත කරගන්න පුළුවන්. ඒ නිසා විශේෂ ඔබතුමා ඒ අර ඒක නැගෙන මොකද? එතකොට එහෙම තියෙද්දි එතුමා ඒ ගැන කතා කිරීම පිළිබඳව මම කනගාටු වෙනවා. මෙන්න මේක වෙලාවේ මෙන්න මෙහෙම වෙලාවේ තමයි මට මතක් වෙන්නේ අපේ විපක්ෂ නායකතුමා කතාව අවසන් කරද්දී කියූප එක මට කතාව මුලදී කියන්න වෙනවා. මොකද්ද? වහල්භාවය යනු මහත්මා ගාන්ධිතුමා මේක පැහැදිලි කරලා තියෙන පාලකයා විසින් ඔබ සම්පූර්ණයෙන් විපතටපත් කළ ඇති විට පවා ඔබ විසින් පාලකයන්ගේ ගුණ වර්ණනා කිරීම මම හිතා කනගාටු වෙනවා. වියත්මග කියලා විශාල ප්‍රමාණයක් ඉඳද්දි මේ මෙවැනි තත්ත්වයක් තුළ මේ පාලකයන්ගේ ගුණ වර්ණනා කරමින් මේ ව්‍යවස්ථා විරෝධී වැඩවලට සහයෝගය දැක්වීම පිළිබඳව 2000 මේ අතරේ අතුරු සම්බන්ධ ගිණුම් 3යි මේ මෙම විසර්ජන පණිවිඩය ඉදිරිපත් කළා තියෙනවා. පළවෙනි අතුරු සම්මත ගිණුම 2019 පසුගිය රජයේ ඉදිරිපත් කළා ඔක්තෝබර් 23. ඒ අවස්ථාවේදී අපි ණය සීමා වනුපට කරලා බිලියන 720ක්. ඉන්පසු දෙවෙනි අතුරු සම්මත ගිණුම මෙම රජයේ ඉදිරිපත් කරද්දී බිලියන 1300යි බිලියන 750යි අනුමත කරගත්තා. එතකොට සමස්ත අපි පාර්ලිමේන්තුවේ ගන්න අනුමත කරන ණය ප්‍රමාණය බිලියන 2773 එකතු කරපුවා. 2773 එකතු කරපම්. නමුත් දැන් අද ඉදිරිපත් කරලා තියෙන මේ විසර්ජන පනතේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ ණය අනුමත කරගන්නේ බිලියන 2650යි. එතකොට එතන 2750ක් තියෙනවා ඒ අතුරු සම්මත ගිණුම් තුනේ. මෙන්න මේක තියෙනවා මේ විසර්ජන පනතේ 2650. එතකොට කෝටි 26500යි කෝටි 27700යි එතන. ඊට අමතරව තවත් එකක් තියෙනවා මේ අද අයවැය කතාව. මේ අයවැය කතාවේ තියෙනවා අපේ සම්පූර්ණ ණය අපි ලබා ගන්නවා බිලියන 2830ක් කෝටි 28300ක් කෝටි 283000 සමානයි කෝටි 280. එතකොට මේ අයවැය කතාවේ කෝටි 283000ක් ණය ගන්න කතාවක් තියෙනවා. එතකොට අතුරු සම්මත ගුණින් තුනෙන් කෝටි 27200ක් ණය ගන්නවා කියලා තියෙනවා. මේ විසර්ජන පනතේ තියෙනවා ඉදිරිපත් කරපු කෝටි 265000ක් ණය ගන්නවා කියලා. කොහොමද එතකොට ඇත්ත? මොකද්ද මේක සත්‍යතාවය? ණය ගැනීම් තුනක් තියෙනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම රජයේ විසින් මේක පැහැදිලි කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. ආර්ථික වර්ධන වේගය ගිය අවුරුද්ද 2.9 ඒක සත්‍යයි. වර්ධන වේගය. ඒතකොට ලෝක ආර්ථික අවපාතයක් හමු ඒගොල්ලන්ගේ තියෙනවා මධ්‍යකාලීන අයවැය වාර්තාවේ තියෙනවා මේක. රාජ්‍ය මූල්‍ය වාර්තාවේ. ලෝක අවපාතයක් හමු මේක වෙලා තියෙනවා. හැබැයි පළවෙනි කාර්තුවේ අපේ රටේ ඍණ 1.6ක් තිබුණා. ලංකාවේ ඍණ ආර්ථිකයක් දුන්නේ චන්ද්‍රිකා මෙතනේ ඒ කාලේ තිබුණා. දැන් ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පස්සේ උන වෙලා තියෙනවා. බේටි ඉස්සෙල්ලා එහෙම ඍණ වෙලා නැහැ. චන්ද්‍රිකා මෙතනේ ඒ කාලේ ඍණ වුණා 2002. දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මෙතුමා ඒ කාලේ. එතකොට මේ ඍණ ආර්ථිකය පළවෙනි කාර්තුවේ කොවිඩ් තිබුණේ නැහැ. හැබැයි ඍණ 1.6ක්. ආර්ථික විද්‍යාව අනුව ආර්ථික විද්‍යාව හඳුන්වනවා රටක කාර්තු දෙකක් පිටපිට ඍණ ආර්ථිකයක් දැක්වුවොත් ඒ රට ආර්ථික අවපාදකට යන රටක් කියලා. ඒ රට ආර්ථික අවපාදකට යන රටක් කියලා. නමුත් රජය දෙවෙනි කාර්තුවේ ආර්ථික වර්ධනය පෙන්වන්නේ නැහැ. අපි අභියෝග කරනවා පුළුවන් නම් දෙවෙනි කාර්තුවේ ආර්ථික වර්ධනය පෙන්වන්න. ඒක ඍණ කියලා පෙන්නුවොත් ආර්ථික විද්‍යාව අනුව පිටපිට කාර්තු දෙකක් ඍණ ආර්ථිකයේ වර්ධනයක් පෙන්වුවොත් ඒ රට ආර්ථික අවපාදකට යන රටක්. ඒ නිසා ඒක පෙන්වන්න නැතුව ඉන්නවා. අපිට හරි බයක් එනවා. මොකද්ද මේ බය? දැන් ඉන්නේ මේ මුදල් නියෝජ්‍යමතුමා. එතුමා හිටපු ඉස්සර අමහ බැංකුවේ අධිපතිතුමා. එතුමා කියනවා ආර්ථිකය ගැන බිය වෙන්න එපා කියලා. ඔව් ආර්ථිකය ගැන බිය නැහැ. එතුමා බියෙත් නැහැ. එතුමාගේ මුදල් නැමැතුමා බියෙත් නැහැ. මුදල් නැමැතුමා මේ ගැන දන්නේ නැති නිසා. ඒ නිසා අනිත් മന്ത്രിවරුත් බිය නැතුව ඇති. හැබැයි අපි බයයි. අපි බය මොකද? ඒ ආර්ථිකයේ බිය යුතු නැති කියන ඉතාල ලස්සනට කතා කරනවා. හරිම ලස්සනයි. හැබැයි මේ ලස්සනට කතා කරන එක නම් මේ ආර්ථිකයට මහ බැංකුවේ අධිපතිවරයා ඉඳි කරපුවා. කරපුවා හෙජින් ගනුදෙනුනේ කෝටි 120ක්. මේ රටට පාඩු කෙරුවා මහජන මුදල් ලක්ෂ ලක්ෂයක්. පාඩු කෙරුවා 2013 ඉඳන් 2015 දක්වා රාජ්‍ය ආයතන 17ක සුද්ධ පාඩුව කෝටි 17000යි කෝටි 17000යි. මම වගකීමෙන් කියන්නේ කෝප් කමිටුවේ හිටපු සමාජිකයෙක් විදියට. ඒ වෙතකොට මහ බැංකුවේ අධිපතිවරයා ඇහු කෝටි 17000ක් අවුට් කරා. එතකොට රත්තරන් මිල අඩු වෙලා තියෙද්දි රත්තරන් සංචිත මෙට්‍රික් ටන් 40ක් ජපාන් සමාගමක් කරා අඩු ගන්න විකුණේ කවුද? අජිත් නිවාඩ් කම්පල ඒකේ වාර්තාත් නැහැ. කිසිම දෙයක් නැහැ. අපි අභියෝග කරන්න පුළුවන් නම් පෙන්වන්න. මහ බැංකුව විතරයි ඒක දන්නේ. මහ සංචිත රත්තරන් සංචිත ටොන් 40ක් රටේ ලෝකේ අඩු වෙලා තියෙද්දි ඒක විකුණුවා. ග්‍රීක බැඳුම් කරවල මුදල් ආයෝජනය කෙරුවා. EPF සල්ලි සාමාන්‍ය රටේ ජනතාවගේ සාමාන්‍ය ජනතාවගේ සල්ලි බිලියන ගාණක් රටට පාඩු කෙරුවා. එහෙම කරපු එක කරා තමයි ලස්සන්ට කතා කරන්නේ අපේ රටේ ආර්ථිකය ගැන. ආර්ථික අපි ඒකයි බය අපිට. ඒගොල්ලන්ට බය නැති වෙන්න පුළුවන් බිය විය යුතු නැහැ කියලා කිව්වට රටේ සමත 69 ලක්ෂයෙන් ඔය ඡන්දි දීපු 69 ලක්ෂයෙන් 60 ලක්ෂයක් නම් මේකට බය නැතුව ඇති. හැබැයි 9 ලක්ෂයක් විතර දැන් ගම් බයයි. අපි පේනවා අපිට සමාජ මාධ්‍ය හරහා බය ප්‍රකාශ කරනවා. මොකද පසුගිය මැතිවරණයේදී දැන් අර මැතිවරණ ඉස්සෙල්ලා නායක ගෙනල්ලා කැලණිගඟ පතුලට ගිහිල්ලා නායක ගෙනා නායක නැටුවා ඔක්කොම රැවටුන 69 ලක්ෂයක්. හැබැයි දැන් මේ 60 ලක්ෂය දැන් ඊට පස්සේ මේ 60 ලක්ෂය නම් මොනවා කිව්වත් මොකද මට පෙරේදා ඔය 69 ලක්ෂය කෙනෙක් හම්බෙලා මම කතා කරපුවාම කිව්වා මං ඇහුවා දැන් සර් ෆේල් නේද? සර් ෆේල් නේද කියලා හබෝම කියන නෑ නෑ සර් ෆේල් නෑ මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අගමැතිතුමා සහ ඒ වටේ ඉන්න අය. ඉන්ද එයා නැති දවසක මේ සර් ආයි උඩට එනවා. මේ 69 ලක්ෂයක් කෙනෙක් කිව්වේ. දැන් ඒ වගේ 69 ලක්ෂයෙන් 60 ලක්ෂයක් විතර මේ විදිහටම කතා කරනවා. ඒක හැමදාම තියෙයි. හැබැයි 9 ලක්ෂයකට මේක තේරලා තියෙනවා. දැන් අපේ සෞඛ්‍ය අමාත්‍යතුමිය දැන් ගිහිල්ලා කලාතාරනවා. දැන් ඊළඟ මාසේ ඔය නයා ගේන්නේ කළුගඟෙන් වෙන්න ඇති. කළුගඟෙන් නය මුට්ටිය අතේරි. කළුගඟෙන් තමයි නයා ගේන්න හදන්නේ. දැන් මේ කැලණිකඟෙන් ගේන්න හම්බෙන්නේ ආය ජනතාව රවට්ටන්න. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ ආර්ථිකය මේ විදිහට ගියොත් මේ වෙන්නේ මොකද්ද? විශාල ප්‍රශ්නයක්. රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ තත්ත්වය තුල රටේ ජනතාව විශේෂයෙන්ම දැන් අපි අපේ පසුගිය රජයේ කාලේ රුපියල් 10000කින් පඩිය වැඩි කරලා ඒක මූලික වැටුපට එකතු කරුවේ නැත්නම් ජනතාවට මොකද වෙන්නේ? 14 ලක්ෂයක් පාර්ලිමේ ඉන්න රජයේ සේවකයන් ඔවුන්ට දැන් මේ පාර ඕටි හම්බ වෙනවද? බටා හම්බ වෙනවද?
ඔබට මාතා විනාඩි
දෙකක්. ඒක මොකුත් හම්බෙන්නේ නැත් තත්ත්වයක් තුල 14 ලක්ෂයක් රජයේ රැකියා කරන අයට දැන් තියෙන පඩිය පමණයි. ඒක අපි මට විදුහල්පති දෙනවා කිව්වා රුපියල් 34000 එතුමාට පඩිය හම්බුනේ කියලා ගිය ආණ්ඩුව කාලේ. දැන් 74000ක් හම්බ වෙනවා. ඒක හම්බුනේ නැත්තම් මොකද වෙන්නේ? දැන් අපි විශ්‍රාම වැටුප් විෂමතාවයේ හදුවා මේ ජනවාරි 2020 නයි එක දෙනවද? විශ්‍රාම වැටුප් විෂමතාවයේ දෙනවද? එහෙම දෙන්නේ නැහැ. 85,65,000 කන සමස්ත අපේ රටේ ශ්‍රම බලකායෙන් දැන් 1,07,000කට රැකියා නැහැ. තවයේ සමහර අය රැකියාව හම්බෙන්න භාගයයි. ඉතින් එහෙමනි තත්ත්වයක් තුල දැන් ආර්ථික වර්ධනය මම පුළුවන් නම් කියන්න මාස්පතා දැන් මේකේ තියෙන මේ අද කතාවේ තියෙනවා රාජ්‍ය ආදායම බිලියන 1558ක් කියලා. ජූලි වෙනකන් ඇවිල්ලා තියෙන බිලියන 763යි. එහෙම බලපුවම මාසෙකට ඇවිල්ලා තියෙන බිලියන 109යි. බිලියන 109 ගාන ගත්තත් මේක එන්නේ නැහැ මේ ගාන. එහෙම කළා තමයි අයවැය පරතරයේ 107% ගාන පෙන්නලා තියෙන්නේ. බොරු සංඛ්‍යාලේඛන මේ පෙන්නන්නේ. බොරු සංඛ්‍යාලේඛන 7.9ක් අයවැය පරතරයේ පෙන්නනවා. අයවැය පරතරයේ 10% යනවා. ආදායම එන්නේ නැහැ. ආදායම් පුරෝගතනය කරනවා බිලියන 1558ක්. මම වගකීමෙන් කියනවා පුළුවන් නම් මම අභියෝග කරනවා මාස්පතා අපේ රජයේ බදු ආදායම වරාය ආදායම මත්පැන් ආදායම රාජ්‍ය දෙපාර්තමේන්තුව ලාභේ දෙන්න අපිට. රාජ්‍ය ආදායම එන්නේ ඒ හතරෙන්. බදු ආදායම තේන ආදායම් බදු ඒර මත්පැන් බදු එනවා. ඒ වගේම වරාය බදු එනවා. ඒ වගේ රාජ්‍ය දෙපන් ලාභේ ඒක වෙන වෙන දෙන්න මාස්පතා කවදාකවත් දෙන්නේ නැහැ. මොකද එහෙම දෙන්න බෑ. එහෙම දුන්නත් මේ හොරුව බොරුව එළිය වෙනවා. ඒකින්ද මේ බිලියන 1558 එන්නේ නැහැ. බිලියන 1200කට අර මේ වසරේ ආදායම එන්නේ නැහැ. බිලියන 1200කට ආවේ නැත්නම් මේ අයවැය පරතරය 10%ට වඩා යනවා. ඒක පින්නන්නේ. ඒ කාලේ කෙරුවෙත් ඒකයි. 2014 ඉස්සෙල්ලත් කෙරුවේ ඒකයි. හැම වෙලාවටම සංඛ්‍යා මේ අයවැය ලේකනේ නැති. කොච්චර සල්ලි ප්‍රමාණයක් තියෙනවද පිටින් ගත්ත නැහැ.
ඔබට මේ කාලේ අවසන්.
රටේ ජනතාව ඒ කාලේ රැවට්ටුවාගේ දැන් ඔය 69 ලක්ෂයෙන් 60 ලක්ෂයක් රැවටයි. හැබැයි අර 9 ලක්ෂය රැවටෙන්නේ නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න හැමදාම බොරුවෙන් කරන්න බෑ. හැමදාම බොරුවෙන් ජීවත් වෙන්න බෑ. ඒක නිසා ඒ බොරුව කවදා හරි එළිය වෙනවා. ඉතින් රටේ ජනතාව බලාගෙන ඉන්නවා ඒ බොරුව ඔයගොල්ලෝ ඔබ සියලු දෙනාට එළි දක්වන්නේ. අපි විපක්ෂයක් විදිහට වාග්ය විපක්ෂයක් විදිහට අපි රටේ ජනතාව මේකට දැනුවත් කරනවා. ඒ නිසා විශේෂයෙන් මම නැවත වරක් කියනවා මේ විවස්ථා විරෝධී විසර්ජන පරපුර මේක අනුමත කරගන්නේ වරන් බලපත්‍රයක් අත්සන් කළා තියෙනවද?
මේ දැන් මේ
වසරට මුදල් නැමැති මුදල් වරන් බලපත්‍රයක් අත්සන් කළා තියෙනවද? නැහැ. දැන් මේ විසර්ජන පනතට මේක අත්සන් කරන්න පුළුවන්. එතකොට තමයි මේක නීත්‍යානුකූල වෙන්නේ. නැත්තම් මෙතෙක් නීත්‍යානුකූල නැතුව කෙරුවේ 153 වගන්තියේ නැහැ ජනාධිපතිවරණ මුදල් වියදම් ගන්න බලය. එහෙම නැහැ. එහෙම නැතුව තමයි මේ ඔක්කොම කෙරුවේ. ඒක නිසා තාම වරන් බලපත්‍රයක් අත්සන් කළා නැහැ
2017.
හරි භවිෂ්‍යති.
ගරු රෝහිත අබේගුණවර්ධන මහත්තුමා ඕඩර් ප්ලීස් ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමා මූලස්වනෙට
ගරු
ප්ලීස් කන්ටිනියු හොනරබල් මෙම්
සභාපතිතුමනි අපේ ආණ්ඩුවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අපේ අගමැතිතුමා විසින් අද ඉදිරිපත් කරන 20/20 වර්ෂයේ සඳහා අයවැය සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු මේ ලේඛනය තුළ ඒ සම්බන්ධයෙන් අපි අන්තර්ගතය කතා කරන්න පෙර මම කැමති අඳුන්වලා දෙන්න දැන් අපි දැක්ක මේ සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කතාවලට අහුන්කන් දුන්නු. මට ප්‍රථමයෙන් කතා කරපු අපේ මිත්‍ර මන්ත්‍රීතුමාගේ කතාවටත් අහුන්කන් දුන්නා. ඊට පෙර ජ්‍යෙෂ්ඨ හිටපු ඇමතිවරු කතා කරන අහුන්කන් දුන්නා. මම මේ 20/20 අයවැය ලේඛනයට ඉස්සෙල්ලා මට මතක් කරන්න වෙනවා සභාපතිතුමනි 2015 සිට 2019 දක්වා අයවැය ලේඛනයක් ලේඛන ගණනාවක් ඉදිරිපත් කළා. 2015, 16, 17, 18, 19 කියන වසරවල් වලට අයවැය ලේඛන ඉදිරිපත් කරපු ආර්ථික ඔස්තාර්ලා තමයි මේ කතා කරේ. ආර්ථික විශේෂඥයෝ තමයි මේ කතා කරේ. ආර්ථිකය ගැන තව රටක කාට හරි උගන්වන්න පුළුවන් නම් ඒ උගන්වන්න හැකියාව තියෙන මහා මොලකරුව තමයි මේ කතා කරේ. හැබැයි මේ මොලකරුව මහා ආර්ථික ඔස්තාර්ලට බැරි වුණා තමන්ගේ හරි ආර්ථික කළමනාකරණයක් කරලා ජනතාව හරියාකාරව රටේ ආර්ථිකයෙන් ගොඩ ගන්න පුළුවන් වැඩපිළිවෙලක් කරා නම් මේ කතා කරපු ආර්ථික ඔස්තාර්ලට ඔය පැත්තේ ඉන්න හම්බෙන්නේ නැහැ. මේ පැත්තේ තමයි ඉන්න ඕනේ. හැබැයි ආර්ථිකය හරියට ඔස්තාර්ලගේ කරපු වැඩින්දට ජනතාව මේගොල්ලංග මේ පැත්තෙන් දිව්වා. මේ පැත්තෙන් දිව්වා විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන ගණනාව 50කට සීමා කරා. එතකොටම තේරෙනවා ආර්ථිකය කොහොමද කළමනාකරණය කරලා තියෙන්නේ කියලා මේ ආර්ථිකය පිළිබඳ කතා කරන ඔස්තාර්ලා ටික. ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි මම මතක් කරනවා මෙතුමල්ලගේ ආණ්ඩුවේ මොකද මේවා මතක් කරලා දුන්නේ නැත්නම් මේ අයට අර පරණ ලෙනේ හැදෙනවා. පොඩක් මතක් කරලා දෙන්න වෙනවා. දැන් ගරු සභාපතිතුමනි 2015 යහපාලන ආණ්ඩුව බලයටපත් වෙනවා. යහපාලන ආණ්ඩුව බලයටපත් වෙලා අයවැය ලේඛනයක් ගේන්න ඉස්සෙල්ලා දෙදාස් පහළවේ පෙබරවාරි 22 වෙනිදා මහවැංකුව මංකොල්ල කනවා. මහවැංකුව 2015 යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා විසින් මේ රටට ආනයනය කරන මහවැංකුව අධිපතිවරයා විසින් ටයිකෝඩ් දාලා ඉංග්‍රීසියෙන් හොරකම් කරනවා. ඉංග්‍රීසියෙන් හොරකම් කරලා අයවැය ලේඛනයක් නැතුව මහවැංකුව මංකොල්ල කාපු ඉතිහාසයක් තියෙනවා. ගරු සභාපතිතුමනි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ අයවැය ලේඛනයක තුල තමයි ආදායම් වියදම් මේ රටේ ජනතාවට මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නේ. ආදායම් සහ වියදම් ගරු සභාපතිතුමනි මම අහනවා විපක්ෂයේ නියෝජනය කරන මේ විපක්ෂයේ ඉන්න කණ්ඩායමෙන් විපක්ෂ නායකතුමාට එතුමගෙන් මම අහනවා මෙන්න මේ ප්‍රශ්නට පුළුවන් නම් පිළිතුරක් දෙන්න. හම්බන්තොට වරාය පාඩු ලබන රටට අවශ්‍ය නැති වරායක් බව පුන පුනා මේ යහපාලන ආණ්ඩුව කියලා මේක අසාර්ථක ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කරලා මේක සුදු අලියෙක් බවට කියලා රටට කෑ ගහලා කිව්වා මේක වටිනාකමක් නැහැ. හැබැයි වටිනාකමක් නැහැයි කියපු එම වරායට චීනෙන් මිලක් දෙනවා ගරු සභාපතිතුමනි. චීනෙන් දෙනවා ඩොලර් මිලියන් 1200ක් 1.2 බිලියන් 12 මිලියන 1200ක වටිනාකමක් දෙනවා ගරු සභාපතිතුමනි. රයිල් වික්‍රමසිංහ අගමැතිතුමා අද මේ සභාවේ නැහැ. තම්පික හිටපු ඇමතිතුමනි. එතුමා හිටියනම් මට මතකයි කිව්වා දවසක් මම වරාය පිළිබඳ ඇමතිවරයා ලින්දැද්දී ඕකේ පුළුවන් දැව්වා නාන්න ගිහිල්ලා ස්විමින් පූල් එකේ. නාන්න ස්විමින් පූල් එකක් හදුවයි කියපු වරාය මිලක් හම්බ වෙනවා 12 මිලියන 1200ක. ගරු සභාපතිතුමනි 12 මිලියන 1200කට මිලක් හම්බ වෙන වරායට මේක මහා ණයබරක්. අපේ ආණ්ඩුවෙන් කරපු ණයබරක් නිසා ඒ ණයබර අයින් කරගන්න උවමනාවක් තියෙනවා. ඒ නිසා ඉතා ඉක්මනින් මේ ගන්න මුදල ණය ටික ගෙවා අවසන් කරන්න ඕනේ කියලා රටට කියනවා. මේ හන්සාඩ් වල මේ පාර්ලිමේන්තුවේ මේ බිත්ති වලට කතා කරන්න පුළුවන් නම් අද මේ බිත්ති කතා කරයි. කිව්වා මේ ණය ටික ගෙව්වම ණයබර අහෝසි වෙනවා කියලා. ගරු සභාපතිතුමනි මේ ඩොලර් මිලියන 1200 මේ 99 අවුරුදු බදු දෙකකට දීලා විකිණීමක් කරලා මේක ලබා ගන්නවා. ලබා ගත්තා නම් අපි හිතුවා ගරු සභාපතිතුමනි මේක එහෙමම එක්සිම් බැංකුවට මේක චීනයෙන් ලබාගත්තු ණය ලබාගත්තු එක්සිම් බැංකුවට මෙච්චර 1200ක් අරගෙන තිබුණේ නැහැ. ඒ ණය ටික ගෙවලා අහවර කරයි කියලා. ඒ ණය ටික ගෙවන්නේ නැගෙව්වා නම් ඩොලර් මිලියන 90ක් මාසෙකට අපි ගෙවන්න ඕන ගරු සභාපතිතුමනි. එහෙනම් අපි හිතුවා මේ 1200 ගෙවලා ණය බර අඩු කළා කියලා. ඒ ඩොලර් මිලියන 1200න් ඩොලර් නෙවෙයි එක රුපියලක් එක්සිම් බැංකුවට ගෙවලා නැහැ. යහපාලන ආණ්ඩුව එක රුපියලක් ගෙවලා නැහැ. ඩොලර් එකක් ගෙවලා නැහැ. තාම මොකද්ද සිද්ධ වෙන්නේ ගරු සභාපතිතුමනි? අපිට වරායක් නැහැ. අපි ඩොලර් මිලියන 90ක් මහා භාණ්ඩාගාරයෙන් ගෙවන්න ඕන ගිහිල්ලා එක්සිම් බැංකුව. කොහමද තත්ත්වේ? ගෝමස් සභාපතිතුමනි තත්ත්වේ. මේ කතා කරපු මහ ලොකු ආර්ථික ඔස්තාරවරුන්ගේ හැකියාව ගැනයි අපි මේ කිව්වේ. එනිසා එවැනි තත්ත්වයක් තිබුණු රටක් තමයි බාර ගන්න උනේ. නොවැම්බර් මාසේ 2019-16 වෙනිදා අපි ආණ්ඩුව ගත්තා. හැබැයි අපි ආණ්ඩුව ගත්තේ සම්පූර්ණ ආණ්ඩුවක් නෙමෙයි. අපි ගන්නකොට මේ නොවැම්බර් 16 වෙනිදාට අවුරුද්දක් පිරෙන්නේ. ඒ අවුරුද්දක් පිරෙනකොට ගරු සභාපතිතුමනේ ජනාධිපතිතුමා ආණ්ඩුව ගන්නකොට පාර්ලිමේන්තු බහුතරයේ බලය තියෙන්නේ විපක්ෂයේ. ආණ්ඩුවට නෙමෙයි. ඔබතුමා ඒක හොඳට දන්නවා. ආණ්ඩුවක ජනාධිපතිතුමා බහුතර බලයකින් පාර්ලිමේන්තු තේරීපත් වෙනවා. පාර්ලිමේන්තු බලය තියෙනවා විපක්ෂයට. කොහමද යන්නේ? පෙබරවාරි මාසේ 2 වෙනකොට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනවා. මාර්තු මාසේ වෙනකොට කොවිඩ් වසංගතයට අපි මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කොවිඩ් වසංගතයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ගරු සභාපතිතුමනි. කොවිඩ් වසංගතය මැඩපවත්වනවා. ලෝකයේ අනිකුත් රටවල් එක්ක දිහා බලනකොට ඉතාම හොඳින් කොවිඩ් වසංගතය මරණ සංඛ්‍යාව ඉතාම අඩු ප්‍රතිශතයකට ගෙනල්ලා මේ රටේ ජීවිත බේර ගන්නවා. අපිට ඒකට මාස 3-4ක් යනවා. ඊට පස්සේ ඒක අවසන් කරලා මහා මැතිවරණයට යනවා අගෝස්තු මාසේ 5 වෙනිදා. අන්න අගෝස්තු 5 දෙනවා ජනවරමක්. 3-2ක ජනවරමක් දෙනවා ගරු සභාපතිතුමනි. අන්න එතනින් එහාට තමයි ආණ්ඩුවක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ ආණ්ඩුව ක්‍රියාත්මක වෙලා ඉතා හොඳින් රටේ ආර්ථිකය උඩට එනවා. කොවිඩ් වසංගතයට මුහුණ දෙනවා. රටේ ආර්ථිකය ගොඩනගෙනවා. අගලුම් කර්මාන්තේ ඉතා ඉහළ මට්ටමකට එනවා ගරු සභාපතිතුමනි. ලෝකයේ ප්‍රබල රටවල අපිට අවශ්‍ය කරන ඒ අඟලුම් කර්මාංශයට අවශ්‍ය කරන ඉල්ලුම ලැබෙනවා. අපි සපයනවා. ඒ තුල අපිට පුළුවන්කමක් ලැබෙනවා ගෙවා ගන්න බෑයි කියපු ණයවාරික. අපි දැක්කා ලෝකයේ සමහර යම් යම් රටවල් වල ආර්ථිකය ගැන මිනුම් දණ්ඩක් බවට පරිවර්තනය කරන යම් ඒ සමාගම් කියනවා ලංකාව ආර්ථිකය කඩා වැටෙනවා කියලා කියනවා මේ තත්ත්වය තුල. නමුත් ඒවා මුසාවක් බවට පත් කරමින් අපි ණයවාරික ගෙවන්න පුළුවන් ශක්තිමත් බවට අපි පරිවර්තනය වෙනවා. නැවත අපි මුණ දෙනවා. මේ මොහොත වෙනකොටත් අපි කොවිඩ් වසංගතයට මුණ දීලා සිටින්. නමුත් ලෝකයේ අධ්‍යා බලනකොට අපිට පුළුවන් කමක් තියෙනවා මේකට ඉතාම ඍජුව මුණ දීලා මේ වගකීම හරියට ඉටු කරන්න. දැන් අන් අහගෙන එක മന്ത്രിවරයෙක් කියන 69 ලක්ෂයක ප්‍රශ්නයක් නම ලක්ෂයක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හැබැයි 69 ලක්ෂයක ප්‍රශ්නේ දිනවා කියලා කියන එකේ යම් විදියකින් මේ යහපාලන ආණ්ඩුව රටට අහිමි කරපු පලාස් සභා ඡන්දය ඔබතුමාගේ ප්‍රදේශයේ පලාස් සභා නැහැ දැන්. ඒ පලාස් සභා ඡන්දය මේ 9 ලක්ෂයක් අඩු වෙලා මිනිස්සුන්ගේ අසහනයක් තියෙනවායි කියලා කියනවනම් මෙන්න මේ යහපාලන ආණ්ඩුව විසින් නැති කරපු පළාත් සභාව නැවත එනවා නම් 8.9 ලක්ෂය කොහොමද තියෙන්නේ කියන එක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. හොඳ හැටියට ඔප්පු කරලා පෙන්න ගන්න පුළුවන් ගරු සභාපතිතුමනි. ඒ නිසා බොහොම පැහැදිලිව අපි රජයක් කැරිලා අපේ යුතුකම සහ වගකීම අපි ඉටු කරන මේක අභියෝගාත්මක කාලයක්. අපි අභියෝගය බාර ගන්න ලෑස්ති. ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා අභියෝගය බාර ගන්න අභියෝගය බාරගෙන ජයගත්තු නායකයෙක්. අපි දැක්කා මේ රටේ ඉතිහාසයේ ජනාධිපතිවරු හිටිය අපි දැක්කා. අපි දැක්කා ආරක්ෂක ලේකම්වරු අපි හිටක්කා ඉන්නවා. ගැලපුණේ නෑ. යුද්ධයේ අවුරුදු ගණනාවක් අවුරුදු 30ක ඉතිහාසයට ගල ගියා. කවදාකවත් අපි දැක්කේ නෑ හිටපු ජනාධිපතිවරුන්ගෙන් ජේ.ආර්. ජයවර්ධන ප්‍රේමදාස, බී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක, ආර්. ප්‍රේමදාස මේ කිසිම කෙනෙක් එක්ක බුලුවන් උන්නේ නෑ ඒ අභියෝගය බාර ගන්න. බාරගත්තා ජනාධිපති මහින්ද රාජපක්ෂයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයි අභියෝගය බාරගත්තා. බෑයි කියපු අභියෝගය ජාත්‍යන්තරවත් බෑ කියලා කිව්වා. රටේ ඉන්න සමහර බෞතරයක් බෑ කියලා කිව්වා. බාරගනේ අභියෝගය ජයග්‍රහණය කළා නම් මේ ලෝක වසංගතයත් එක්ක මේ අභියෝගයත් අපි බාර ගන්න වෙනවා ගරු සභාපතිතුමනි. අපි එක බාරගෙන තියනවා. අදේ වගකීම අපි ඉටු කරනවා. අපිට සිද්ධ වෙනවා මේකට වෙලා හැංගිලා ඉන්න බෑ. මේකට මූණ දෙන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අවුරුද්දක් ගෙවෙන්නේ ඉස්සෙල්ලා. අද අපි අපේ යුතුකම් වගකීම් වලින් මෙවැනි ආර්ථිකයේ අද අපිට ආදායම් මාර්ග ලැබෙන මහ ලොකු දොරවල් වැහිලා. සංචාරක ව්‍යාපාරයේ බිඳුවයි. එක සංචාරකයෙක් අපිට ලැබෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි. ඉඳලා හිටලා සුදු මහත්තයෙක් දැක්කොත් තානාපති කාර්යාලයේ සුදු මහත්තයෙක් දකින්න නැහැ. සංචාරක ව්‍යාපාරයේ වැහිලා. අනිත් පැත්තේ විදේශ ශ්‍රමිකයන්ගේ ආදායම් වෙනදාට වැඩිය ප්‍රතිශතයක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි අඟලුම් කර්මාන්ත ශාලාවල් ඉතා හොඳින් අපනයනය තුලින් අපි බලාපොරොත්තු වුණා. ඒකටත් යම් ප්‍රශ්නයක් මතුවලා තිනවා. පහුගිය මේ කොවිඩ් වසංගතය ඒ අඟලුම් කර්මාන්ත ශාලාවල් ආශ්‍රිතව නිසා යම් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. අපි මේවට මුහුණ දෙන්න වෙනවා කරු සභාපතිතුමනි. හැබැයි ආර්ථිකය අපි පුළුවන් තරම් වෙනත් ආර්ථික ක්‍රමවේදයන් ගැන අපිට හිතන්න වෙනවා. අපි එහෙම හිතන තත්ත්වෙට ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන් අපේ අමාත්‍යාංශය අපි වරාය නාවික ක්ෂේත්‍රයේ අපි බලාපොරොත්තු වෙනවා. මේ අපේ රට තුල මේ සේද මාවතේ එක අවුරුද්දකට 85,000ක් නැහු මේ සේද මාවත දිග යනවා. 20,000ක් විතරයි අපි අතුලත වරායකට අතුලත් කරගන්නේ. හැබැයි අපි මේ අනේක වරායක එක නවකටවත් වතුර බෝතලයක්, පළතුරු ටිකක්, කෑම ටිකක්, සේවකේ, නාවිකේ අපි දෙන තත්ත්වේ පරිවර්තනය කළා නැහැ. යම් යම් නීති රීති හරස් කරගෙන තිනවා. මේවා වෙනස් කළ යුතුයි. මේ නීති රීති හදන්නේ මහා ප්‍රධාන්‍ය එලිසබත් රජින නෙමෙයි. අපි නීති රීති හදන්නේ රටට සුභවාදීන අලුත් ක්‍රමවේදයක් නම් ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් නම් අපි එතෙන්ට යා යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එනිසා නව ආර්ථික ක්‍රමවේදයන් ගැන හිතන්න කාලය අපිට ඇවිල්ලා තියෙනවා ගරු සභාපතිතුමනි.
Honorable member you have one more minute.
එනිසා අපි මේ තත්ත්වය තුල ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්ද තුල ගරු සභාපතිතුමනි අභියෝග තියෙනවා. උපාධිධාරීන්ට රැකියාව ලබා දීම අභියෝග මැද වුණත් කරන්න සිද්ධ වෙලා තියෙනවා. කළා. රැකියා ලක්ෂයක් ඕ ලෙවල් අහිමි වෙච්ච දරුවන්ට ලබා දීමේ වැඩපිළිවෙල. කාපට් කරන මාර්ග ලක්ෂයක් මාර්ගයට මාර්ගයක් සම්බන්ධ කරන මාර්ග පද්ධතියක් හදන්න. මේවා අපි කළ යුතු දේවල්. ඒ වගේම තමයි රටේ විදුලිය සම්බන්ධයෙන් අපේ රටේ කර්මාන්තශාලා ඇති වෙනවා. විශේෂයෙන්ම ලෝකයේ ප්‍රබල සංදිස්ථානයක් බවට පත් වෙනවා වරාය නගරය. වරාය නගරයේ ඉදිවෙමින් පවතින තැනට විශේෂයෙන් ඒ අවශ්‍යතාවයට විදුලිය සපයන්න සිද්ධ වෙනවා. මේ සියල්ල අවශ්‍ය කරන පාසුකම් අපි හදන්න ලෑස්ති වෙනවා. ඒ නිසා මේ 2020 මේ අයවැය ලේඛනය වෙනදාට වැඩිය වෙනස්. වෙනදා අයවැය ලේඛනයක් ඉදිරිපත් කරනවට වැඩිය වෙනසක් වෙදලා තිනවා. මේ අවුරුද්ද තුල පාර්ලිමේන්තුවක් නැතුව කොවිඩ් වසන මුණ දීලා ආණ්ඩු පෙරලියක් ඇති වෙලා. නමුත් අපි මේ 17 වෙනිදාට මේ මාසේ 17 වෙනිදාට අපි බලාපොරොත්තු වෙනවා අපේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම තුල කරු අග්‍රා මාත්‍ය, ඒ වගේම මුදල් මාත්‍ය, අපේ සදාදරණීය නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා 2021 වෙනුවෙන් මේ අයවැය ඉදිරිපත් කරනවා. අපිට රෝසමල් යහනාවක් නැහැ. අපිට විල්ලුද පරසක් නැහැ. අභියෝග රාශියක් මැද තමයි යන්න වෙන්නේ. හැබැයි මේ අභියෝග රාශිය මැද අපි අපේ ගමන යනවා. අපේ ගමන යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අර මම කියපු මන්ත්‍රීතුමාට අවසාන වශයෙන් මතක් කරනවා අර කියපු සංඛ්‍යාලේඛනත් එක්ක සමාජ මාධ්‍ය ජාලය ගැන කිව්වා. ඒ සමාජ මාධ්‍ය ජාලය මම ලියලා තියෙන එකක් කියලා මම අවසන් කරනවා. සමාජ මාධ්‍ය ජාලය එක තැනක කියනවා යහපාලන ආණ්ඩුව මේ කොවිඩ් වසංගතය එනකොට මේ රටේ බලයේ හිටියා නම් ඇමරිකාව කොවිඩ් වැඩිම රෝගයේ වැළඳුණු රෝගීන් වෙනකොට දෙවනි ස්ථානය ගන්නේ ශ්‍රී ලංකාව කියන එක ඒ සමාජ මාධ්‍ය ජාලය තුල ලියලා තිනවා. ඒකයි සිද්ධ වෙන දේ. ඒ නිසා අපි කියනවා කරුණා කළා ඇඟිල්ල දික් කරනකොට තමන් කඩපතක් ළඟට ගිහිල්ලා බලන්න තමන්ගේ ආණ්ඩුව කළපු වැරදි මොනවද කියලා. අපි අපේ යම් වැරදි තියෙනවා නම් ඒවා හදාගෙන මේ රටේ මිනිස්සු වෙනුවෙන් අපේ යුතුකම් වක්කෙම ඉටු කරන්න අපි ලෑස්ති කියන එක බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමා.
Thank you. Honorable Partly Champika Ranawaka, you have 14 minutes.
ගරු බුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද ගරු අග්‍රාමාත්‍ය මුදල් අමාත්‍යතුමා 2020ට සම්බන්ධ වෙච්ච අයවැය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළා. විසර්ජන පනතක් ගෙනාවා. රජයේ වියදම් පිළිබඳව, රජයේ ආදායම් පිළිබඳව එතුමා කරුණු දැක්වුවා. එතුමාගේ කතාවේ ඒ අනුව අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 1555යි. වියදම රුපියල් බිලියන 4672යි. මේකට බිලියන 180ක් එකතු වෙන්න ඕනේ දාලා තියෙන අයවැය යෝජනා අනුව. ඒ අනුව ඉතාම සරලව කිව්වොත් රුපියලක ආදායමකින් රුපියල් 3ක වියදමක් දරන අයවැයක් තමයි ගරු අග්‍රාමාත්‍ය මුදල් ඇමතුමා ඉදිරිපත් කළා තියෙන්නේ. මේ තොරතුරු යථාර්ථවාදීද? මහා බැංකුවේ ඉදිරිපත් කළ තියෙන වාර්තාව අනුව පළවෙනි මාස 7 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 763යි. මාසෙකට රුපියල් බිලියන 109යි සාමාන්‍යයක් හැටියට. අපි දැකලා නැහැ ආර්ථිකය විශාල වශයෙන් වෙනස් වෙලා තියෙනවා. ඒ අනුව ඇත්තටම මේ බිලියන 1555 කතාව අපට බලා ගන්න පුළුවන් ලබන අවුරුද්දේ මගේ තක්සේරුව රුපියල් බිලියන 1300කට වැඩියෙන් මෙවර රාජ්‍ය ආදායම එකතු කරන්න බෑ මොන පුරෝකථනයන් කළත්. ඒ වගේම ආණ්ඩුවේ වියදම රුපියල් බිලියන 1674ක්, කොලී ගෙවන්න යනවා 965ක්, 1300 වුණොත් ආදායම කොලිය විතරක් වෙනවා ඒකෙන් 180ක්. ණය ආපසු ගෙවන්න වාරිකයට 988ක් වියදම් කරනවා කියලා තියෙනවා බිලියන. ප්‍රාග්ධන වියදම 864ක් කියලා තියෙනවා. පළමුවෙන්ම කියන්න ඕනේ එදා ඒ ආපාලන ආණ්ඩුව යාපාලන ආණ්ඩුව කියලා කිව්වට ඒ රජය මේ රටේ රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය කළා. ඒ ස්ථායීකරණය කරපු එකේ ප්‍රතිඵලයක් හැටියට රුපියල් බිලියන 1000ක ආදායමක් තිබිච්ච 2014 ඉඳන් 2018-19 වෙනකොට රුපියල් බිලියන 2000ේ සීමාවට යන්න පුළුවන් වුණා. ඒ ස්ථායීකරණ ප්‍රතිපත්තිය මේ වසරේ ගෙනිච්චන රාජ්‍ය ආදායම මේ රුපියල් බිලියන 1300-400 නෙවෙයි රුපියල් බිලියන 2500 දක්වා ගෙන යන්න හැකියාව තිබුණු බව බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මෙවර ඉතිහාසයේ ප්‍රථම වතාවට නොගෙවූ බිල්පත් බිලියන 421ක් මේ ලේඛනයට එකතු කරලා ගිය 2019 අයවැය පරතරය 109.6ක් කරලා පෙන්වලා දීලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ඉලක්කම් සෙල්ලම් කරන්නේ නැතුව යථාර්ථයට මුහුණ දෙන්න. මොකද හැම අවුරුද්දකම අපි කවුරුත් දන්න සංවර්ධන නීලිච්ඡය හැටියට ඒ ප්‍රාග්ධන වියදම් වල වැඩ ඉවර නොවිච්ච ඒවා ඊළඟ අවුරුද්දට ගමන් කරනවා. ඒ අවුරුද්දේ මූල්‍ය ප්‍රකාශනය ඉදිරිපත් කළ යුත්තේ එහෙම නැතුව ඒ අවුරුදු වල පරණ අවුරුදු වල ඒ ඔක්කොම ටික එක්ක අහු කරලා දාලා මේ අයවැය පරතරය පළල් වුණා වැඩි වුණා 2019 දී කියලා පෙන්වීම තමන් රවටා ගැනීමක් පමණයි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ආර්ථිකයක සංඛ්‍යා දත්ත ලබා දෙන ශේෂ්ත්‍ර හතරක් තියෙනවා. එකක් තමයි රාජ්‍ය මූල්‍ය දත්ත. ඒ රාජ්‍ය මූල්‍ය දත්ත වලට වගකිය යුතු ආයතනය මේ පාර්ලිමේන්තුව. ඒක තමයි ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියෙන් අපට ලබා දීලා තියෙන බලය, ෆිස්කල් සෙක්ටරේ. ඊළඟට ජාතික මූල්‍යකරණ. ඒ කියන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය, රටේ සංසරණය වෙන මුදල් පොලී අනුපාත, ඒ අනාදී වශයෙන් තියෙන මූල්‍යකරණ දත්ත. ඒක මහ බැංකුව අපට ලබා දිය යුතුයි. ඊළඟට විදේශීය ශේෂ්ත්‍රේ, විදේශ වෙළඳාම, ඒ වගේම ගෙවුම් ශේෂ ප්‍රශ්න, මේ සියල්ල ඒකට ඇතුළත්. අවසාන වශයෙන් තියෙන්නේ ජාතික ආර්ථික දත්ත. රජයේ ආණ්ඩුවේ දත්ත පමණක් නෙවෙයි රටේ ආර්ථිකයේ දළදේශීය නිෂ්පාදනය, දළදේශීය නිෂ්පාදනයේ විවිධ ශේෂ්ත්‍රවල සේවා ශේෂ්ත්‍රයේ, කර්මාන්ත ශේෂ්ත්‍රයේ, කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ කොහොමද වර්ධනය වෙලා තියෙන්නේ කියන එක පෙන්වා දීම තමයි මේ ජාතික ආර්ථික දත්ත වලින් තියෙන්නේ. ඒ කාටද වගකීම තියෙන්නේ? සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මොකද කරලා තියෙන්නේ? පළවෙනි කාර්තුවේ දුන්නා. පළවෙනි කාර්තුවේ මේ කොවිඩ් වසංගතයේ එන්න පෙර ජාතික ආර්ථික දර්ශක දුන්නා. කීයද වර්ධනය? ඍණ 1.6යි. කිසිම කොවිඩ් ප්‍රශ්නයක් නැතුව. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ නොවැම්බර් මාසේ බලයටපත් වෙච්ච ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව දෙසැම්බර් පළවෙනිදා ඉඳන් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියට එහාට ගිහිල්ලා මේ රටේ අන්ත ධන කුවේරේින්ට ලබා දීපු දවැන්ත බදු සහනේ විසින් තමයි ඒ අර්බුදය එතන ලබා දුන්නේ. ඒ වගේම මේ ජාතික ආර්ථික දත්ත ලබා දීම සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පමා කරලා තියෙනවා. දින 75ක් ඇතුළත ඒක ලබා දෙන්න ඕනේ. මම කලින් පාර්ලිමේන්තුවේදී කිව්වා සැප්තැම්බර් 15 ඒ දත්ත ලැබෙන්න ඕනේ, දෙවෙනි කාර්තුවේ ලැබිලා නැහැ. හැබැයි ඒගොල්ලෝ කරලා තියෙනවා සමීක්ෂණයක්. සමීක්ෂණයේ ප්‍රතිඵල මොනවද? සමීක්ෂණයට අනුව විවිධ කර්මාන්ත 18000ක කරපු සමීක්ෂණයට අනුව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශේෂ්ත්‍රයේ පතල් හා කැණීම් ශේෂ්ත්‍රයේ කඩාවැටීම 72%, ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ කඩාවැටීම 73%, සෞභාග්‍යයේ මග වෙළඳාම වැටලා තියෙනවා 52%, කර්මාන්ත වැටලා තියෙනවා 52%. මහා පරිමාණ කර්මාන්තවල තත්ත්වය මොකක්ද? ඉදිකිරීම් වැටලා තියෙනවා 25%, සංචාරික ආශ්‍රිත කර්මාන්ත වැටලා තියෙනවා 78%, කර්මාන්ත 33%, විදුලිය ඇතුළු ඒ බලශක්ති ප්‍රවේශය 33%කින් සංකෝචනය වෙලා තියෙනවා. ඒ අනුව මේ කරන සෙල්ලමෙන් මොකද වෙන්නේ? මේ සෙල්ලමෙන් වෙන්නේ එකම දෙයයි, විදේශ ආයතන, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, මුල් අරමුදල වැනි අය ලංකාවේ ආර්ථික දත්ත ප්‍රකාශයට පත් කරන නොයෙක් ඒ අයගේ තියෙන පරිගණක මාදිලි හා ඒ අයට තියෙන දත්ත මත. එතකොට මොකද වෙන්නේ? ලංකාවේ ආර්ථිකය මෙච්චරකින් සංකෝචනය වෙලා, අච්චරකින් සංකෝචනය වෙලා කියලා ඒ ප්‍රතිඵල ඒ අන්තර්ජාතික ආයතන නිකුත් කරනවා. ඒ අන්තර්ජාතික ආයතන ලංකාවේ ආර්ථිකය මත දර්ශක පිළිබඳ නිකුත් කරන ඒ තොරතුරු මත පදනම් වෙලා ණය දෙන ආයතන අපේ රටේ විවිධාකාරයෙන් ශ්‍රේණිගත කිරීම වලින් පහළට ගෙනියනවා. ඉතින් ඒකට විදේශ කුමන්ත්‍රණයක් කියලා, පිච් රේටින් එක මෙහෙමයි, JP Morgan මෙහෙමයි කියලා තියෙන්නේ. මේ ඔක්කොම විදේශ කුමන්ත්‍රණ කියලා පස්සට යන්න බෑ. මොකද රජයේ වගකීම ඉටු නොකර දත්ත සංඛ්‍යාලේඛනත් අර ජනාධිපතිවරණේ නයිනටෙව්වා වගේ කූට නාටකයක් බවට පරිවර්තනය කරගෙන රටේ ආර්ථිකය මෙහෙම ගෙනියන්න බෑ. ඇත්ත පළමුව ප්‍රකාශ කරලා ඒ මත පදනම් වෙලා ජාතික ආර්ථික දත්ත ලබා දිය යුතුයි. එවිට මේ විදේශීය ආයතනවලට යථාර්ථවාදී රූපයක් ලැබෙනවා. නැත්නම් දිගින් දිගටම අපිට මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා වෙනවා. අපි ගත්තොත් විශේෂයෙන්ම අපේ ආර්ථිකේ ණයවර්තාවේ ගැටලු මම මේ කීප වතාවක් පැහැදිලි කළා. සංචිත අද වෙනකොට වැටලා තියෙනවා 5.8ට. අපේ කරු ඇමතුමා කිව්වා වගේ ආනයන වැඩි කරලා, ආනයන අඩු කරලා, අපනයන වැඩි කරලා නෙවෙයි මේ ණය ගෙව්වේ. ණය ගෙව්වේ අපේ ආණ්ඩුව කාලේ. අපි හදපු සංචිත ඩොලර් බිලියන 7.2කින් තමයි ණය ගෙව්වේ. අද ඒක 5.8ට වැටලා තියෙනවා. මේ 2017න් පස්සේ අඩුම සංචිත ප්‍රමාණය තමයි අද වාර්තා කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, කෙටි කාලීන ණය අරගෙන විශේෂයෙන්ම විවිධ බැංකු වලින් අර මොනිටරි සොප් එක හරහා අරගත්ත ඉන්දියාවෙන් 400ක්, දැන් මේ ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් බැංකුවේ ඩොලර් බිලියනයක් ගන්න සාකච්ඡා කරලා දැන් ඒක ප්‍රතිඵල ලබා ගන්න යනවා. එතකොට මේවා කියනකොට සමහර වෙලාවට ඔය ඇමරිකන් අධිරාජ්‍යවාදයේ බ්‍රෑන්ඩ් තහනම් කරන්න කතා කරපුවාට අමාරු වෙන්න පුළුවන්. නමුත් අද එතනින් බිලියනයක් ගන්න යනවා, චීනයෙන් බිලියනයක් ගන්න යනවා. මේක ප්‍රතිඵලය මොකක්ද? මේ කෙටි කාලීන ණය ගොඩ ගැහිම නිසා ඊළඟ මාස 12 ඩොලර් බිලියන 8ක පමණ වගකීමක් වගවීමක් ලංකාණ්ඩුවට ඇතිවීම විතරයි මේකෙන් වෙන්නේ. ඒ වගේම 2019 අපේ ආණ්ඩුව දෙන අවස්ථාවේ අපට පාස්කු ප්‍රහාරය ඇතුළු නොයෙකුත් ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවේ බරතබන ලද සාමාන්‍ය අණුව, ඒ කියන්නේ ඇවරේජ් වේටඩ් ඇවරේජ් ලීල්ඩ් එක ISB වල ඉන්ටර්නැෂනල් සාවරින් බොන්ඩ් වල තිබුණේ 6.6යි. දැන් කොහොමද තත්ත්වය? සෞභාග්‍යයේ මගේ 100/23යි. 100/23 පොලියට අරගෙන තමයි මේ ණය අද පියවඬ වෙන්නේ. ඒ අනුව මේ රාජ්‍ය, මේ ශ්‍රී ලංකා රාජ්‍ය අනුක්‍රමයෙන් බංකොලොත් භාවය කරා යනවාය කියලා කවුරු හරි කියනවා නම් ඒක අද අන්තර්ජාතික වෙළඳපොළ දිහා බැලුවාම ඉතාම පැහැදිලි වෙනවා. ඒ නිසා මේ තත්ත්වයේ යටතේ අපට ණය දෙන්න කෙනෙක් නැහැ. මේ තත්ත්වයේ යටතේ අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපය හා මූල්‍ය ස්ථායීකරණයට අපි මුල්තැන නොදුන්නොත්, මේ රට බංකොලොත් වුණොත් ඒකට ආණ්ඩුවයි විපක්ෂයයි කියලා නැහැ. මේ මුළු රටේම ජනතාවට බරපතල ලෙස වග වෙන්න වෙනවා, වග කියන්න වෙනවා, දුක් විඳින්න වෙනවා. අපි දන්නවා පසුගිය කාලේ රටවල් තුනක් අර්ජන්ටිනාව, ලෙබනන් ආදී අපි දන්නවා බංකොලොත් භාවයට පත්වන ඒවැ ජනතාවට වෙච්චදේ ව්‍යත්ත විපත අපි දන්නවා. ඒවගේම අනාගතයේ බංකොලොත්වීමට නියමිත රටවල් හැටියට රටවල් හතරක් නම් කළ තියෙන එකක් ශ්‍රී ලංකාව. ඒ නිසා අපි මේ අභියෝගය ජය ගැනීම සඳහා කටයුතු කරන්න ඕනි. අපි එසේ නොවුනොත් ඒ පිළිබඳ එකඟතාවයෙන් කටයුතු නොකොළොත් පම්පෝරි මත ක්‍රියා කළොත් අර අතීත කතා කපවත්වමින් කටයුතු කළොත් අපි අනිවාර්යයෙන්ම මේ රාජ්‍ය මූල්‍ය අර්බුදයේ විසින් අපිව ගිල ගන්නවා. ඒ වගේම අපි බලන්න ඕනේ මේ රටේ අද ඇවතිලා තියෙන තත්ත්වය. පසුගියදා මහ බැංකු වාර්තාවලට අනුව ආන් පළවෙනි මාස 7 ජනතාව රන් භාණ්ඩ උගස් කළා තියෙනවා. රටේ ප්‍රාග්ධන වියදමට සමාන ප්‍රමාණයක් රටේ ජනතාව රන් භාණ්ඩ උගස් කළා තියෙනවා. බිලියන් 900කට ආසන්න ප්‍රමාණයක්. අතිවිශාල ධනස්කන්ධයක්. ජනතාව පරම්පරා ගානක් ඉතුරු කරගත්ත දේ කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් මේ කොවිඩ් වසංගතය සමග සහනදායි ආර්ථික ක්‍රියාවලියක් නොවීම නිසා එදිනෙදා ජීවන සටන ගෙනියන ජනතාවට එක තරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ක්‍රෙඩිට් කාඩ් ගණදෙනු කරපු අයගෙන් 3 in 1 තමන්ගේ ඒ ගෙවීම් කටයුතු පැහැරහැරීම නිසා අද අර්බුදයට ගිහින් තියෙනවා. මේවා තමයි අර්බුදයේ යථාර්ථවාදී දේවල්. ඒ වගේම අපිට පේනවා හැම තැනකම ජනතාව අද අර්ධ සාගතයක ඉන්නේ. ආහාර හිඟයි, ඖෂධ හිඟයි, ඒ විතරක් නෙමෙයි ජනතාවට ආදායම් හිඟයි. ඒ නිසා අද ජනතාව හැම තැනකම තමන්ගේ දේපොළ විකුණන්න හැම තැනකම දැන්වීම් දාලා තියෙනවා. ඒක තමයි මේ රටේ ඇත්ත ආර්ථික යථාර්ථය. ඒ වගේම වැඩබිම ගැන කතා කළාට සියලුම ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති අද නතර වෙලා තියෙනවා. හදනවයි කෝ පාරවල් අධිවේගී මාර්ග. හැබැයි කැබිනට් පත්‍රිකාව එනවා අධිවේගී මාර්ග හදන්න කුරුණෑගලින් දඹුල්ලට, එහෙම නැත්නම් මහනුවරට, එහෙම නැත්නම් රත්නපුරේට, එහෙම නැත්නම් අර කැලණි පාලමේ ඉඳන් අතුරු ඒක මාර්ගයක්වත් හදන්න සතයක්වත් නැහැ. ඒ නිසා අරමුදලක් පිහිටවන්න කියලා යනවා. මොකටද මේ මාර්ග හදන්න සල්ලුවන්? කොහෙන් සල්ලුවන්? භාණ්ඩාගාර නැති සල්ලියක් භාණ්ඩාගාර ලේකම්ගේ මූලිකත්වයෙන් හදන අරමුදලකට තියෙනවද? මොකද්ද මේ වෙන්නේ? මේ වෙන්නේ යන්නේ මොකක්වත් නෙමෙයි, අර PPP ක්‍රමයට, පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් ක්‍රමයට. මේ රටේ වැදගත්ම වටිනාම ඉඩම් ටික මැනින් මාකට් එක කලබලෙන්, අපි හදපු මැනින් මාකට් එකට මිනිස්සු තව මාස කීපකින් යන්න පුළුවන්කම තියෙද්දි කලබලෙන් තඩිමුඩියේ කොවිඩ් එකට මුවා වෙලා මැනින් මාකට් එක මාරු කරන්න යන්නෙත් වෙන මොකකටවත් නෙවෙයි. මේ දවැන්ත ඉඩම් ටික අර ගැප් ෆයිනෑන්සින් මූලධර්මයේ යටතේ ලබා දෙන්නටයි යන්නේ. ඒ නිසා අපි කියනවා මේ ණය අර්බුදයේ පිළිබඳ විද්‍යාත්මක ප්‍රවේශයක් ඇති කරගන්න. නැත්තම් අර කොවිඩ් එක හමුදාපතිතුමාට බාර දුන්නා වගේ ණය බර ගෙවීමේ කාර්ය සාධන බලකායත් හමුදාපතිතුමාට බාර දෙන්න වෙයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක ප්‍රවේශයක් අනුගමනය කරන්න, ඒ වගේම රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණයට මුල් තැන දෙන උපාය මාර්ගයක් අනුගමනය කරන්න, ඒ සඳහා අවශ්‍ය කරන වෘත්තීය මට්ටමේ මැදිහත් වීමක් කරන්න කියන එක අපි කියනවා. ඒ වගේම මේකට අපි මේකට මේ ජනමාධ්‍ය හරහා තවත් මාධ්‍ය සම්දර්ශනවලින්, කූට නාටකවලින්, කලගෙඩි සෙල්ලම් වලින්, නයි නැටවිලි වලින් මේ රට පත් වෙලා තියෙන මේ දරුණු ආර්ථික අර්බුදය, දරුණු ණයවර අර්බුදය ජය ගැනීමට නොහැකි. ඒ නිසා ඒ සඳහා වෘත්තීයමය ප්‍රවේශයක් ලබා ගත යුතුයි. ඒ සඳහා පියවර ගත යුතුයි. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් තියෙනවා නම් මේ රටේ අනාගතය වෙනුවෙන් ඒකට සහාය දෙන්න අපි ලෑස්තියි කියන එකත් ප්‍රකාශ කරමින්, නමුත් මේ යන මාර්ගයේ ගියොත් මේ රට නැවත ගොඩගත නොහැකි බංකොලොත් භාවයකට වැළැක්විය නොහැකි කියන අනතුරු ඇඟවීමක් කරමින් මම නිහඬ වෙනවා.
Thank you.